ගරු ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා, ඔබතුමා විනාඩි 14ක කාලයක් තිබෙනවා.
Thank you. Today we are discussing the increase in the tax rate on the employees provident fund. Being a former member of the employees provident fund and understanding the importance of it, I am really appalled at what the government is trying to do. The former deputy governor of the central bank, Mr. Vijayawardena, in an article written recently in July 2023, said the misunderstood taxation of the EPF and other superannuation funds. And he makes the point there that for too long, people in the EPF have been deceived by telling them that they have a concessionary interest rate of 14%. Actually, what is it concessionary? The EPF is taxed on its gross income. Corporates are taxed on its net income. So we have revenue, we have cost, we have qualifying payments, and after that only actually we are being taxed. But the EPF is taxed on its gross income. So when you look at it closely, actually the taxation on the EPF is often more than it is actually on a corporate. If I had a choice as a member of the EPF and I could take my savings, I would manage it because I would get a higher return than the EPF would give me over 30 or 40 years. And this is the problem that we actually have. Even with the 14%, because they tax the whole gross income and then only they allocate it to each fund. So you are actually paying very, very high taxes. And now the proposal is to increase it to 30%. Which is unbelievable, because if you increase it to 30%, right, you're going to be paying much, much more. And therefore, corporate taxes, though often made out to be that they are higher than the EPF, it's not the case, it's not true. EPF is also a forced saving. It's not a voluntary saving scheme. You have no choice. You have to save. So we know on the present tax slabs, 100,000 is a tax-free income. 90% of those on the EPF earn probably less than 100,000 rupees. If you take the present tax slabs, when it gets to 12%, if you earn up to 183,000 rupees a month, only the 12% tax slab begins to hit you. So how many people earn less than 183,000 rupees a month? You take the plantation workers of this country. They have 400,000 some time ago, maybe 140,000, 150,000 now, right? What is this tax? They are being taxed, actually. When they won't be, if they had the money in their hand, put it in a bank deposit and took it, they won't be really need to even pay a tax. How about all the workers in this country? Most of them are at the low end of earning. There are 22.4 million accounts, 2.5 million present accounts, active accounts in the EPF. So my point is this: this is unjust. What is happening is really unjust. The DDO suggests that over 16 years you will get a return 10.58. If you put the 14% tax, about 9.1% is a return that you are going to get. Even the current market return pre-tax is 13.77. Even by the current market, even you are not going to actually get that. So superannuation funds and the EPF are being treated unequally. Banks, they are doing business, so they need to be taxed. Private individuals and primary dealers, they are doing business, they need to be taxed. But we are saying both these two categories we will not tax. But the EPF belongs to the poor and the low income earning groups largely in this country, and therefore they should be protected. When this act was originally brought, the act said that there will be no tax. So should we tax the EPF at all, superannuation funds? If we exempt from tax, it should be the poor. If we impose tax, it should be on the wealthy. There's no justification for making only the poor to pay this tax. A study by Verity Research showed us that 14 countries restructured, only banks they restructured. And then out of those 14, 9 included private creditors. And only 2 had restructured social security funds. But not a single country in the world has restructured only its social security fund, the EPF, and not touch primary dealers or private parties or businesses or banks. It's only in Sri Lanka that this has actually happened. So there's clearly an issue, and there's really a problem of being treated unfairly and unjustly. Our constitution clearly says in Article 12.1, all persons are equal before the law and are entitled to the equal protection of the law. Everybody is. And then in the constitution it goes further. In principles of state, directive principles of state policy, 27, in Article 27.1, it says, the directive principles of state policy herein contained shall guide Parliament, the President and the Cabinet of Ministers in the enactment of laws and the governance of Sri Lanka for the establishment of a just society. I'm going reading further, the equitable distribution among all citizens of the material resources of the community and the social products so that the best to subserve the common good or the common interest. It goes on further. In Article 7 there, in 27.7, it says the state shall eliminate economic and social privilege and disparity and the exploitation of man by man or by the state. It says the state shall ensure that the operation of the economic system does not result in the concentration of wealth and means of production to the common detriment. 9 says the state shall ensure social security and welfare. And that is why we say this is unjust. අද මෙතන පාර්ලිමේන්තුවේ අපි සාකච්ඡා කරන්නේ සේවක අර්ථසාතක අරමුදලේ බද්ද 114 ඉඳලා 130කට වැඩි කිරීමයි. ඇත්තටම 114ත් අසාධාරණයි. මොකද 114ේ බද්ද රඳා පවතින්නේ දල ආදායම, ග්‍රොස් ආදායම උඩයි. ඒක ඇවිල්ලා සුද්ධ ආදායම උඩ නෙමෙයි. කොම්පැනියක් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ ආදායම බලනවා, වියදම බලනවා, ක්වොලිෆයින් පේමන්ට්ස් බලනවා, අඩු කරලා තමයි ඒ අයගේ 130 හරි කීයේ හරි යොදවන්නේ. ඒතර එහෙම සසඳලා බලපුවාම ඇතර විශාල අසාධාරණයක් සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අර්ථසාතක ආරම මුදලේ 114ත් වැඩි අර ව්‍යාපාර ගෙවනවට වැඩිය 114ත් වැඩි. ඒතර ඒක 130කට වැඩි කරනවා කියලා කියන්නේ හිතන්නවත් බැලි අසාධාරණයක් වෙන්නේ. මේ අර්ථසාතක අරමුදලට මිනිස්සු දාන්නේ කැමැත්තෙන් නෙමෙයි. මේක කොහොමත් ස්වේච්ඡාවෙන් දාන එකක් නෙමෙයි. මේක නීතියෙන් බලෙන් කොහොමත් කළ යුතු දෙයක්. ඇත්තටම බැලුවොත් අපේ අඩු ආදායම් ලාභින් වතුකරේ සිටින ජනතාව ඒ අයට වෙන අසාධාරණය. මොකද අද ගත්තොත් ටැක්ස් ෆ්‍රී ස්ලැබ් එක ලක්ෂයක් වෙනවා. කවුද ලක්ෂයක් හම්බ කරන්නේ? වතු වලයි අපේ සාමාන්‍ය සේවකයෝ මේ රටේ හම්බ කරන්නේ නැහැ. ඒගොල්ලන් ටැක්ස් එකක් වදින්නේ නැහැ. බැංකුවකට ඩිපොසිට් එක දාලා ඒකේ ඉන්ට්‍රස්ට් එක අරගෙන පොලිය අරගෙන ඒන ටැක්ස් එකක් වදින්නෙත් නැහැ. හැබැයි EPF එක හරහා ඒ ටැක්ස් එක වැදෙනවා. ඒක තමයි අපි කියන්නේ මේකේ විශාල අසාධාරණයක් තියෙනවා කියලා. DDO එකෙන් කිව්වා අපි මේක අවුරුදු 16කට දැම්මොත් එකඟ වුණොත් ඒ කියන්නේ බැඳුම් කර අරගෙන EPF එකේ ඒක නැවතත් ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වුණොත් after tax return එකක් ඒ කියන්නේ tax එක ගෙවුවට පස්සේ 0.9ක් ලැබෙනවා කියලා. අදත් ලැබෙනවා. අද මාකට් එකට ගියොත් pre-tax return එක 13.77යි. ඉතින් මේක විශාල අසාධාරණයක්. මෙතන අසමාන සැලකීමක් තියෙනවා. බැංකුවක් අනිවාර්යයෙන්ම අපි ආරක්ෂා කළ යුතුයි. අපි කතා කරන ආරක්ෂා කරන්න එපා කියලා නෙමෙයි. අපි කියන්නේ හැමෝම එක හා සමානව සැලකන්න කියලා. ඒතර බැංකුවක් කරන්නේ ව්‍යාපාරයක් බිස්නස් එකක් කරන්නේ ලාභයක් හොයන්න. පුද්ගලයන් ගත්තත් ප්‍රයිමරි ඩීලර්ස්ලා ගත්තත් ලාභයක්. ලාභ හොයන අයගෙන් ටැක්ස් එක ගත්තේ නැත්නම් කාගෙන්ද ටැක්ස් එක ගන්නේ? අපි මොනවද මෙතන කරලා තියෙන්නේ? අර අසරණ පන්තියට පහරක් ගහලා තිනවා. අසරණ අයට පහර ගහලා තියෙන්නේ. අවුරුදු 30ක් 40ක් දිගටම සේවය කරලා ඒ අයගේ ඉතිරියට මේ ප්‍රශ්නය තියෙන්නේ. ඒ අයගේ ඉතිරියට අවුරුදු 30ක් වැඩ කළොත් අවුරුදු 30ක් විශ්‍රාම ජීවිතයක් ගත කරන්න වෙනවා. කවුද බලාගන්නේ ඒ අයව? අපි මොනවද මේ කරන්නේ? මේක විශාල අසාධාරණයක් කරලා තියෙන්නේ. ඇයි අනිත්‍යයට එක හා සමානව හැමෝම සලකලා නැත්තේ? මේ ප්‍රශ්නේ තමයි, මේ ගැටලුව තමයි විශාල ලෙස තියෙන්නේ. අපේ විවස්ථාවේ සඳහන් වෙනවා 27 වෙනි එකේ කියනවා නීතිය 27 එකේ කියනවා නීතිය පස්සඳලීම හා ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුතුයි කියලා කියනවා. ඊට පස්සේ සඳහන් වෙනවා මේක ඊට පස්සේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙවීමේ මූලධර්ම හා මූලික යුතුකම් වල මෙහෙම කියනවා 27:1 මෙහි ඇතුළත් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීම සඳහා, මේ මම කියවන්නේ රටේ විවස්ථාව, මම අවසන් කරනවා මේක කියවලා, සඳහා නීති පැනවීමේදී ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ රාජ්‍යානුශාසනයේදී පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා හා ආමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන්නේය. මෙතන පැහැදිලිව කියනවා පාර්ලිමේන්තුව ජනාධිපතිතුමා ආණ්ඩුව සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ කියලා ලංකාවේ විවස්ථාවෙන් සඳහන් කරන්නේ. මම නෙමෙයි, පොදු ජන යහපතට ඉවහල් වන පරිදි ප්‍රජාවේ භෞතික සම්පත් හා සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණ ලෙස බෙදා ගැනීම. ඒකේ 8 කියන 24 වෙනි පරිච්ඡේදයේ 27:8 කියනවා ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වීමේදී ධනය හා නිෂ්පාදන මාර්ග පොදු ජනතාවට හානිවනසේ ඒක රාශි නොවන බවට රජය වග බලාගත යුතුය. 9 කියනවා සමාජ සුරක්ෂිතභාවය හා සුබ සාධන ඇති කිරීමට රජය වග බලාගත යුතුය කියලා රජයට විශාල වගකීමක් තියෙනවා. ඉතින් අපි ඇත්තටම මෙතන අද සඳහන් කරලා තියෙන්නේ මේක අසාධාරණයක් කියන එකයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි රජයෙන් ඉල්ලනවා මේක කරන්න එපා කියලා. අපේ අර කිව්වා වගේ ඒ වෙරිට රිසර්ච් එකේ කිව්ව රටවල් 14ක් ඒගොල්ලන් පරීක්ෂා කරලා තිබුණා. මේ රටවල් 14 බැංකු ඔක්කොම ඒ අය ප්‍රතිව්‍යුහගත කරලා තිබුණා. 9ක් ඒකට ඇතුළු කරලා තිබුණා පුද්ගලික ණය හිමියන් ඇතුළු කරලා තිබුණා. ඒ වගේම මේ සමාජ ආරක්ෂණ අරමුදල් 2යි තිබුණේ මේ 14ෙම. හැබැයි එකම රටක්වත් ලෝකේ සේවක අර්ථසාතක අරමුදල පමණක් ප්‍රතිව්‍යුහගත කරලා අසාධාරණයක් ඉෂ්ට කරලා නැහැ. එකම රටකවත් සේවකයන්ට මුල් තැන දීලා තියෙනවා, අඩු ආදායම් ලාභීන්ට මුල් තැන දීලා තියෙනවා, දුප්පත් අයට මුල් තැන දීලා තියෙනවා. අපි විශ්වාස කරන සමාජ වෙළඳපොළ ආර්ථිකයක් වෙළඳපොළකට අපිට විශ්වාසයක් තියෙනවා සමගි ජන බලවේග හැටියට. නමුත් අපි ඒ රට ගොඩනගනකොට සමාජ සාධාරණ ඇති වෙන විදිහට ගොඩනගන්න ඕනේ. මම රජයට කියනවා විවස්ථාවේ තියෙන විදිහට කරුණා කරලා මේක සීමා කරන්න එපා. EPF එකට විතරක් සීමා කරන්න එපා. අනිත් අයටත් මේක පුළුල් කරන්න කියලා මම ඉල්ලීම කරනවා. සාධාරණත්වයක් ඇති කරන්න කියමින් මම ස්තුතිවන්ත වෙනවා මට ලබා දුන්න කාලය ගැන.
ස්තුති ගරු මන්ත්‍රීතුමා. ඔව් ගරු මන්ත්‍රීතුමා.
ගරු මූලස්ථානවල මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම විපක්ෂ නායකතුමා අදහස් දැක්වීමේදී මේ රටත් මේ සභාවටත් වැරදි තොරතුරු රාශියක් ලබා දුන්නා. මම ඒක නිවැරදි කිරීමක් කළ යුතුයි. මම විශ්වාස කරනවා ඉරාන් මන්ත්‍රීතුමත් ඒ වගේම හර්ෂ මන්ත්‍රීතුමත් මම මේ කියන කාර්යය වගේම කබීර ශි මන්ත්‍රීතුමත් මේ කාරණය පිළිබඳ අවධානය යොමු කරයි කියලා. විශේෂයෙන්ම 2021 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පබ්ලිකේෂන් එකක් අවුට් කරනවා. ඒක තමයි issues in restructuring of sovereign domestic debt. මේක 1998 ඉඳලා 2020 දක්වා ඒ වෙනතෙක් තියෙන මේ ණය ප්‍රතිව්‍යගතකරණයේ සම්බන්ධයෙන් මේකේ 37 වෙනි පිටුවට යන්න. මේ 37 වෙනි පිටුවට ගිහාම ගරු මූලස්නාඩුවට මන්ත්‍රීතුමනි මේ කාලය අපේ වෙලාවෙන් ගන්න මේ ගිහාම ඉතා පැහැදිලිවම මොනවාද domestic debt විතරක් restructure කරලා තියෙන රටවල්, ඒ වගේම ෆොරින් ඩෙට් විතරක් රීස්ට්‍රක්චර් කරපු රටවල්, මේ දෙකම රීස්ට්‍රක්චර් කරපු රටවල්, ඒ වගේම ඒ ප්‍රතිව්‍යුහගතකරණයට යද්දී ඒගොල්ලන් මොන තැනකද හිටියේ? ප්‍රීඑම්ප්ටිව් ඩිෆෝල්ට් එකද හිටියේ, නැත්නම් ඩිෆෝල්ට් ස්ටේටස් එකද හිටියේ? ඊළඟට ඒගොල්ලන් රීස්ට්‍රක්චර් කරලා තියෙන ලෝකල් කරන්සි විතරද ඩෙට් රීස්ට්‍රක්චර් කරේ, ෆොරින් කරන්සි ඩෙට් රීස්ට්‍රක්චර් කරාද? මේ පිළිබඳ පුළුල් විග්‍රහයක් ඉතා පැහැදිලිව තියෙනවා. මම රටවල් වශයෙන් මේ වෙලාවේ පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒ හින්දා රටේ ඩොමස්ටික් ඩෙට් රීස්ට්‍රක්චර් කරනවාද ෆොරින් ඩෙට් රීස්ට්‍රක්චර් කරනවාද කියලා බලන්න වෙන්නේ රටක තියෙන ණය මේ ඒ කියන්නේ මේ ඩෙට් පෝට්ෆෝලියෝ එකත් එක්ක. එතකොට කරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි අපේ රට ගත්තොත් එහෙම අපේ රටේ මේ මේ ලෝකල් ඩෙට් තියෙනවා ට්‍රිලියන 12.8ක්. ඒක බිලියන 35.4ක් ඩොලර් වලින් ගත්තොත්. ඒක දළජාතික නිෂ්පාදිතයෙන් ගත්තොත් 53.2ක්. එතකොට මේ තියෙන විශාලත්වය අනුව තමයි රජයට තීන්දු කරන්න උනේ අපේ නීති උපදේශකයන් සහ අනිකුත් උපදේශකයන් එක කතා කරලා මොකද්ද ගන්න පුළුවන් සුදුසුම තීන්දුව කියන එක. එහෙනම් අපි කිසිම වෙලාවක කියන්නේ එකඟ වෙන්නේ නැහැ විපක්ෂ නායකතුමා යෝජනා කරපු පරිදි මේ බැංකෝ ශාස්ත්‍රයට අත තියන්න ඕනේ කියලා. මොකද පහුගිය මාස 20ක කාලේ 24ක කාලේ ගත්තොත් බැංකු පද්ධතියත් මහ විශාල පීඩනයකට ලක් වෙලා තිබ්බා. මොකද අපිට විදේශීය වෙළඳපොළට ඇක්සස් තිබ්බ නැති හින්දා මේ බැංකු තමයි අපිට සහයෝගය දක්වුවේ මේ රට ඉදිරියට ගෙනියන්න. එතකොට මේ වෙනකොටම ඔවුන් 50%කට 52%කට ආසන්න ප්‍රමාණයක බදු ගෙවීමක් රජයට සිදු කරනවා. එයින් අපි මෙතන මේ කිසිම කණ්ඩායමක් තෝරගෙන එක කණ්ඩායමකට සාධාරණයක් වාසියක් තවත් කණ්ඩායමකට අසාධාරණයක් කිරීම නෙවෙයි මේකේ අරමුණ උනේ. මේ අරමුණ උනේ සියලු දෙනාටම සාධාරණ ක්‍රමවේදයකට ගමන් කිරීම. එයින්ද තමයි පළවෙනි අවුරුදු දෙකට 112ක් අපි සහතික කරලා තියෙන EPF එකට දැන් පවතින ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක්. ඊළඟට 109ක ප්‍රමාණයක් අපි ඊළඟට නැවතත් වගකීමෙන් කියනවා මේ ඔප්ෂන් එකට EPF එක නාවොත් EPF එකේ loss එක අද පවතින තත්ත්වය අනුව 121කට වඩා වැඩි ප්‍රමාණයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔවුන් විසින් සිදු කරන මේ කලියුතු කැපකිරීම. ඉතින් එහෙනම් මේක රටක් හැටියට හිතලා අදහස් දක්වීම වඩා හොඳයි. එහෙම නැතුව තනි තනි පක්ෂ වශයෙන් හෝ පුද්ගල වශයෙන් හිතලා අදහස් දක්වනවට වඩා බොහොම සුදුසුයි.
එක හා සමානව සලකන්න බැඳුම් කරේ නැත්නම් ඔබතුමාන්ලාට කැමති ඒවත් අය තෝරනවා අනිත් අයව අහක දාන්නේ කරන්න
එපා. ගරු කවි මාෂින් ඔබතුමාත් සම්බන්ධයෙන් මම තුවතර දෙවෝ.
නා කරනවා ශහන් ඇමතුමනි ඔබතුමාන්ලා බැංකුව ඇල්ලුවේ නැත්තේ බැංකුව වලට ඔරොත්තු දෙන්න බැරි නිසා නෙවෙයි. බැංකුව වල ඉන්න ලොකු අධිපතිවරු සභාපතිවරු ඔයාලගේ කණ්ඩායමේ අය ඒක මේක සමාන විදියට කරේ නැහැ. මොකද බැංකුව ගත්තම
ඔබතුමාන කතා කරන
බැංකුවට ට්‍රිලියන 1.7ක
බැඳුම් කර
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඇත්තටම මම කනගාටු වෙනවා කබීර් හෂීම් මන්ත්‍රීතුමා වගේ ඉතාම උගත් ඒ වගේම ආර්ථිකය පිළිබඳ හසල දැනුමක් තියෙන අද්දකීම් තියෙන මන්ත්‍රීවරයෙක් මේ ආකාරයට අදහස් දැක්වීම පිළිබඳව මම දන්නවා. මේ එතුමාගේ පෞද්ගලික මතය නෙවෙයි හැබැයි අපි විශේෂයෙන්ම වග බලා ගැනීමක් කළ යුතුයි ගරු මන්ත්‍රීතුමනි. මේ රටේ බංකු පද්ධතිය කඩාවැටීමකට ලක්ුණොත් එක බැංකුවක් හරි කඩාවැටීමකට ලක්ුණොත් ජන විශේෂයෙන්ම මේ 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 ඩිපොසිටර්ස්ලා තියෙන විශ්වාසනීයභාවය නැති වුණොත් ඇති වෙන තත්ත්වය ඉතාම බරපතල වෙනවා. හැබැයි ඔබතුමා කියන එක කාරණයක් පිළිබඳව ජනාධිපතිතුමා උදේ අදහස් ප්‍රකාශ කිරීමක් කරා. මේ බොන්ඩ් හෝල්ඩර්ස් හා සම්බන්ධයෙන් ඉදිරියේදී මොකද්ද රජය ගන්න යන තීන්දුවක් සම්බන්ධයෙන් එතුමා යම් ඉඟියක් පළ කරා. මං හිතනවා ඒ අවස්ථාවේදී ඔබතුමාලා අපේ රජයත් එක්ක ඒ ආයවැලේකදී ඉදිරිපත් වෙද්දී අපිට සහයෝගයක් ලබා දෙයි කියලා. එහෙනම් ගරු මන්ත්‍රීතුමනි ඇත්තටම ඉතාම අවංකව කැපවීමෙන් මේ ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීමට රජය කටයුතු කරනවා. මේ වෙලාවේ දේශපාලනික වශයෙන් අපි කල්පනා කරන්නේ නැහැ. මේ ගත්ත තීන්දුව ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි බොහොමයක් රජයක් ප්‍රසාදයට පත් කරන තීන්දුව නෙවෙයි. රජයක් අප්‍රසාදයට පත් කරන තීන්දුව ජනාධිපතිතුමා අප්‍රසාදයට පත් වෙනවා. හැබැයි ඒ අප්‍රසාදයට පත් වෙන තීන්දුව ගත්තත් අද වෙනකොට රටේ මතයක් ගොඩනැගිලා තියෙනවා ජනාධිපතිතුමා ගත්ත අභියෝගය රජය ගත්ත අභියෝගය සම්බන්ධයෙන් ප්‍රසාදය පළවෙමින් පවතින. ඊළඟට කිරියල්ල මන්ත්‍රීතුමා කිව්වා මේ ණය පිළිබඳව එතුමාලා දැනන් හිටියේ නැහැ කියලා. හැබැයි මං ඉතාම ඕනෑකමින් ප්‍රකාශ කරන්න ඕනේ මහ බැංකුවේ අධිපතිතුමත් ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත් එවකට ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදෙද්දී සජිත් ප්‍රේමදාස මැතිතුමා මුණ ගැහිලා ආර්ථිකමය වශයෙන් රටේ තියෙන තත්ත්වය ඉතා හොඳින්ම පැහැදිලි කරා. ඒ තියෙන බරපතල තත්ත්වය පිළිබඳ පැහැදිලි කරා. ඒක කාටවත් නැහැ කියන්න බෑ. එතුමා සියලුම දේ දැනගෙන හිටියේ. හැබැයි එතුමා ඒ අභියෝගය බාර ගන්න නැතුව වෙලෙ පැනලා ගියා. එහෙනම් විවේචනයේ පමණක් සීමා වුණොත් අපිට රට ගොඩනගන්න බෑ. අපි විවේචනයක් කළ යුතුයි. හැබැයි විවේචනයට සාපේක්ෂව ඒ අභියෝගය භාරගෙන ඒ ප්‍රශ්න පිළිතුරු ලබාදීමත් විසඳුම් ලබාදීමත් කළ යුතුයි. ඒක තමයි අද රජය කරන්නේ. රජය කිසිම තෝරාගත්ත එක පාර්ශවයකට පක්ෂපාතී වෙන්නේ නැහැ. තෝරාගත්ත එක පාර්ශවයකට විරුද්ධතාවයකුත් අපේ නැහැ. මේ රට අපි සියලු දෙනාම එකතු වෙලා ගොඩනගමු. මේ අර්බුදයෙන් අපි මුදවාගමු රට. ඒ සඳහා අවශ්‍ය ඕනෑම කැපකිරීමක් කරන්න රජය සූදානම්, ඇහුම්කන් දීමක් කරන්න සූදානම්, වෙනස් කිරීමක් කළ යුතු නම් වෙනස් කිරීමක් කරන්නත් සූදානම්. හැබැයි මං ඉතාම වගකීමෙන් මේ වෙනස් කිරීම සියල්ල අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපේ ණය හිමියන් එක්ක ඇති කරගත් එකඟතා රාමුව තුළ පමණයි අපිට සිදු කළ හැක්කේ.
ඔව් සුතිගරුතුමා, ගරු කාංචන විජේසේකර අමාත්‍යතුමා, ඔබතුමන් විනාඩි 23ක කාලයක් තිබේ.
ස්තුතිගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අද දවසේ විශේෂයෙන්ම දේශීය ආදායම් පනත පිළිබඳව මේ පවත්වන විවාදයට සම්බන්ධ වීම ලැබීම පිළිබඳව සතුටට පත් වෙනවා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මේ කටයුත්ත අපි මීට මාස දෙකකට පෙර කළ යුතුව තිබුණු කටයුත්තක්. විශේෂයෙන්ම අපේ රටේ ඒ තිබෙන ආර්ථික තත්ත්වය මත පසුගිය වසරේ ණය ගෙවීමට නොහැකි රාජ්‍යයක් බවට අපි නිවේදනය කිරීමෙන් පසුවත්, එවැගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ගෙවිසුම් ගත වීම කියන කාරණාත් එක්ක අපේ රටට විශේෂයෙන්ම අපේ ආර්ථිකයට තිබුණු අපේ ප්‍රධානම කාර්යභාරයක් තමයි අපි විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යුහය පිළිබඳව අපි තීරණය ගැනීම. ඒ කටයුත්ත තමයි ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, රජය, විවිධ පාර්ශවත් සමග සාකච්ඡා කරලා අපි රටට ඉතාමත්ම වාසි සහගත වන සහ විශේෂයෙන්ම මෙම පාර්ශවකරුවන්ට වඩා බලපෑමක් ඇති නොවන ආකාරයට මේ කටයුත්ත කිරීම සඳහා තීන්දු තීරණ ගත්තේ. එක පැත්තකින් මම පුදුම වෙන්නේ නැහැ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මේ අද ඉදිරිපත් කරන තරක දිහා බැලුවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ගිවිසුම් ගතවීමට පෙර විපක්ෂයේ නියෝජනය කරපු බොහෝ දෙනෙක් එදා දවසේ තිබුණු ආණ්ඩුවට ඇඟිල්ල දික් කරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු නොකිරීම පිළිබඳව. ඇයි ගිවිසුම් ගත වෙන්නේ නැත්තේ කියන එක. හැබැයි ගිවිසුම් ගතවීම ආරම්භ වීම, ගිවිසුම් ගතවීමට යෝජනා ඉදිරිපත් කර කිරීම කියන දෙකම එන අවස්ථාවෙත් විපක්ෂය, ප්‍රධාන විපක්ෂය විශේෂයෙන්ම තීන්දුවක් ගත්ත ඒ කටයුත්තට සහයෝගය නොදෙන්න ඡන්දය දීමෙන් වැළකීලා හිටියා. විවිධ හේතු දැක්වුවා. දැන් අද උදෑසන මේ විවාදය පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් වෙන අවස්ථාවෙත් එක පැත්තකින් අපිට හිතුණා මේ අද විවාදයත් අද ඇත්තටම කරන්න පුළුවන් වෙයිද කියන එක පිළිබඳව. මොකද මම සතුට වෙනවා කුමක් හෝ තරකයක් කියලා විපක්ෂ නායකතුමා එතුමාගේ මතය කිව්වා, කෙසේ හෝ මේකට විරුද්ධත්වය පළ කරනවා කියන එකක් කිව්වා. නමුත් මේක රටේ මේ සතිය තුළ සිදු නොවුනොත් ඇතිවන බලපෑම් පිළිබඳව හරි තීන්දුව කරලා අපේ හර්ෂද සිල්ලා මන්ත්‍රීතුමා මුදල් කාර්ක සභාවේ සභාපතිවරයා වශයෙන් මේ කටයුත්ත කඩිනමින් කිරීමටත් විවාදයට ගැනීමට අඩුම තරමේ එකඟ වීම පිළිබඳව අපි ස්තුතියට පළ කරනවා. මේ කටයුත්තදී ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අපිට විවිධ හේතු කියන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදියට කරොත් හොඳයි කියන්නත් පුළුවන්, මේක කරොත් මෙන්න මෙහෙම වෙනවා කියන්නත් පුළුවන්. නමුත් එහෙම කරන්නවත් අඩුම තරමේ වගකීම බාරගන්න සූදානම් නොවෙච්ච විපක්ෂයක් තමයි අද පාර්ලිමේන්තුවේ තියෙන්නේ. එදා දවසේ අවස්ථාව ලැබුණම රජය පිහිටවලා මේ කටයුත්ත කරගෙන යන්න පසුබට වුණා. ඒකට කොන්දේසි දැම්මා. ඒ ලයිකුව ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න ඕන, මෙන්න මෙයා අස්වෙන්න ඕන, පාර්ලිමේන්තු මැතිවරණයක් එන්න ඕන. ඒකට තව තව කොන්දේසි දැම්මා. දැන් අද දවසෙත් අපිට පේන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එදා දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම සමහරු ඒවා විපක්ෂ ඉන්න කට්ටිය මේක පාර්ලිමේන්තුවට ඇත්තටම දාන්න ඕනද කියලා ඇහුවා. පාර්ලිමේන්තුවට ගෙනාවේ මේකට නිලබලයක් ගන්නද කියලා ඇහුවා. දැන් ඔබතුමන්ලා බොහෝ වෙලාවට කතා කරේ විනිවිදභාවය පිළිබඳව. මේවා හංගල කරන දේවල් පිළිබඳව. අද අතිගරු ජනාධිපතිතුමා, රජය, මුදල් අමාත්‍යාංශය, මුදල් රාජ්‍ය අමාත්‍යතුමා මේ ඉදිරිපත් කරන හැම දෙයක් පිළිබඳවම විනිවිදභාවයෙන් කටයුතු කළ පමණක් නෙවෙයි ඒ ඉදිරිපත් කරපු දේවල් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තියෙනවා තීන්දුව ගන්න.
මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන ඇත්තටම මේ රටේ ආර්ථික ක්‍රියාවලිය නැවත යථා තත්ත්වයට පත් කරන්න ප්‍රධාන විපක්ෂයේ හැටියද සහය ලබා දෙනවද එහෙම නැත්නම් තවත් අපි අර්බුදයකටද ගෙන යන්නේ උත්සාහ කරන්න කියන එක හොඳට අවබෝධ කර ගැනීම සඳහා ජනතාවට හොඳ අවස්ථාවක් අද ලැබිලා තියෙනවා විශේෂයෙන්ම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි
උගරු කියලා මෙතුමා
දැන් මෙතුමා කිව්වා මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරවයි පස්සේ අපි ඒකට දොස් කිව්වා කියලා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම කියලා මම බබ කියන්න ඕන අපි කලින් ගිහිල්ලා තියෙනවා IMF එකට කවදාකවත්
ඒ කාලෙන් ගන්න එපා
නෑ ප්ලීස් බිකෝස් යූ ආර් ස්ලීපින්
නෝ ඩෝන්ට් ටේක් ඉට් ෆ්‍රොම් මයි ටයිම්
අපි කලින් IMF එකට ගිහිල්ලා තියෙනවා කවදාකවත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා නෑ මේ පළවෙනි වතාව මොකද්ද මේගොල්ලෝ කිරුවේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න අවශ්‍ය නැති දෙයක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලබා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා කතානායකතුමාගේ නියෝගයක් ගත්තා අධිකරණයට මේ ඩෙට් රීස්ට්‍රක්චරින් එක ගැන අධිකරණයට විනිශ්චයක් දෙන්න බෑ කියලා.
ඒකයි
කියන්නේ.
පැහැදිලිවද?
ඒකයි කියන්නේ.
හරි. අපි ඔව්. ඔබතුමා කතා
කරනවා. මගේ කාලෙන් කපන්න එපා. එතුමාගේ විනාඩි 2 මගේ විනාඩි 2 හැමෝම දෙන්න.
ඔබතුමා
මෙතුමා කියපු එක හොඳයි. ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුව හැමදාම ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා කියන්නේ පාර්ලිමේන්තුව නොමග යවනවා. මේ පාර්ලිමේන්තුවට තමයි මුදල් බලය තියෙන්නේ. ඇයි පාර්ලිමේන්තුවට මේව දන්වන්නේ නැත්තේ කියලා. දැන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර මූල්‍ය හැර මුදල පිළිබඳව යෝජනා ඉදිරිපත් කරාම එකක් කියනවා ඒක පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ නැති එකක් කියලා කියනවා. ඒක ගේන්න ඕනේ නැති එකක් කියලා කියනවා. ගෙනාපු එක වැරදිද? ගෙනාපු එක වැරදිද? ඒ විනිවිදභාවය ඇති කිරීම වැරදිද? නෑ. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මුළු රටේම ජනතාවට
පාර්ලිමේන්තුවේ
ඉදිරිපත් කරපු එක ගැන වැරද්දක් කිව්වේ නැහැ මං කිව්වේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා වරප්‍රසාද ප්‍රශ්නයක් හරේ ප්‍රසාද මහත්තයා මතු කළා කතානායකතුමා නියෝගයක් දුන්නා මේ ණය ප්‍රතිවගත කිරීම ගැන අධිකරණයට විනිශ්චය දෙන්න බෑ කියලා
හරි
ඒකයි
හොඳයි
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මම විශ්වාස කරනවා කිරියල් ලැමතුමා පාර්ලිමේන්තුවට ගෙනෙම් පිළිම කිසිම විරෝධතාවයක් තිබුණ නැහැ කියලා. එතුමාට මම හිතනවා පෞද්ගලිකවත් එකට ඡන්දය ලබා දෙන්න කැමැත්තකුත් තිබුණා කියලා මම හිතනවා. හැබැයි පක්ෂය ගත්ත තීන්දුව හින්දා එතුමාට ඡන්දේ නොදීමට සිදු වෙන්නේ නැති. ඒ නිසා මම මේක මේ එතුමාට චෝදනාවක් හැටියට එල්ල කරන්නේ නැහැ. මම හිතනවා එතුමා මේ පාර්ලිමේන්තුවේ හැමතිස්සෙම පනත් ඉදිරිපත් කරන්න මූල්‍ය බලය පිළිබඳව කතා කරපු නිසා ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තිබුණු ගිවිසුමට මම නම් කිසිසේත්ම හිතන්නේ නැහැ කිරියල්ලම එතුමා විරුද්ධ වුණා කියලා. හැබැයි සමගි ජන බලවේගය ගත්ත තීන්දුව නිසා පාර්ලිමේන්තුවේ ඡන්දෙට හිටියේ නැහැ. ඒකද අපි කියන්නේ. දැන් මේ දේශීය ණය පිළිබඳව අද මේ කටයුතු කරන මොහොතේ මම හිතන්නේ මෙතන පාර්ලිමේන්තුව නියෝජනය කරන විශේෂම විපක්ෂය නියෝජනය කරන බහුතර දෙනා ඒකට පෞද්ගලිකව විරුද්ධයි කියලා. නමුත් පක්ෂයක් ගත්තම තීන්දුවක් පක්ෂයේ තීන්දුවත් එක්ක ඉන්න වෙනවා. ඒක තමයි පක්ෂයේ තියෙන විනය. ඒ නිසා සමහරු මේකට ඡන්දෙ නොදී ඉඳීහෙට විරුද්ධව දෙන්න ඉතාමත්ම සුළු පිරිසක් එයි ඡන්දේ නොදී ඉඳලා හරි අඩුම තරමේ පෙන්නයි නෑ අපි එහෙම වැඩපිළිවෙල විරුද්ධ නෑ කියලා. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මේ ක්‍රියාවලිය අපි තව ප්‍රමාද කළ යුතු නෑ. විශේෂයෙන්ම මේ ක්‍රියාවලියත් එක්ක තමයි අපේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලත් එක්ක තමයි අපිට විදේශීය ණය පිළිබඳව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට ගියොත් පමණයි අපිට අපේ තියෙන සංවර්ධන නියෝජිත ආයතන අපේ විවිධ ආයතන වලින් මූල්‍ය ආයතන වලින් අපේ රටට නැවත වතාවක් ණය ලබා ගැනීමේ හැකියාව ඒ මූල්‍ය අවශ්‍යතාවයන් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. අද වෙන විට පහුගිය කාලේ ආරම්භ කරපු විශාල ව්‍යාපෘති ගණනාවක් අද ඇන හිටලා තියෙනවා. දැන් මගේ අමාත්‍යංශය ගත්තොත් විදුලි බල අමාත්‍යංශේ විශේෂම සංවර්ධන නියෝජිත ආයතන විසින් ආරම්භ කරලා ණය දීලා වැඩ කරගෙන ආපු ඒවා බොහෝමයක් සමහර ආයතන වලින් නවත්තලා තියෙනවා අපේ රටේ මෙතන ආර්ථික තත්ත්වයෙන් ද. ඔවුන් අපිට කියන්නේ අපේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අවසන් කරගන්න. විදේශීය ණය පිළිබඳව තියෙන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අවසන් කරගන්න. එතකොට අපිට එන්න පුළුවන් නැවත වතාවක් ඇවිල්ලා රටට නැවත වතාවක් මේ මූල්‍ය සහයෝගය ලබා දෙන්න. දැන් අද හවස 3ට මම සාකච්ඡාවක් තිබ ජෛක ආයතනත් එක්ක. ඔවුන් පැහැදිලිව කිව්වා ඔවුන් අපේ රටට තව සහයෝගය ලබා දෙන සූදානම්. ණය ලබා දෙන සූදානම්. හැබැයි සියලු දේ කරන්න නම් මේ කටයුතු සිදු වෙන්න ඕන කියලා. මේක ප්‍රමාද කිරීමේ අරමුණක් තියෙනවනේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. මම හිතන්නේ සියලු දෙනාට අරමුණ තියෙනවා කියලා. හැබැයි බොහෝ දෙනෙක්ට තියෙනවා මේ රට තව අකර්මණ්‍ය වුණොත් ආර්ථිකය අඩාල වුණොත් තව තවත් අපේ ජන ජීවිතය අඩාල වුණොත් අපේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල තව ප්‍රමාද වුණොත් දේශපාලන වශයෙන් වාසියක් ගන්න පුළුවන්ද කියලා ඒ වැඩේට නම් මේක ප්‍රමාද කරන්න නඩු දාන්නේ ඒ වැඩේට නම් ප්‍රමාද කරන්න මේ වැඩපිළිවෙල ගෙන ඒක වළක්වන්න හදන්නේ ඒකට නම් විරුද්ධ වෙන්න හදන්නේ ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ මම හිතනවා විශ්වාස කරනවා මේ බලන ජනතාව තීන්දුවක් ගනී ඊළඟ මැතිවරණ වෙනකොට ඔවුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුද නැද්ද කියන එක පිළිබඳව. ඒස අපි ප්‍රතිපත්ති අපේ වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ වෙලාවේ අපිට තියෙන එක වැඩපිළිවෙලයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගැට ගැහිච්ච විශේෂයෙන්ම ලෝකයේ සියලුම රටවල් ඒ වගේම අපිට මුදල් ආධාර දෙන ණය දෙන රටවල් එකඟ වෙච්ච වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල ඒ මාර්ගය තමයි අපිට යන්න වෙන්නේ. ඒස කවුරු හරි හිතනවා නම් නෑ මේ මාර්ගය නෙවෙයි මේක ඇවිල්ලා අපිට වෙන මාර්ගයක යන්න පුළුවන් කියලා ඒ වැඩපිළිවෙල කියන්න වෙනවා. කටින් කිව්වට වැඩක් නෑ ඒක ක්‍රියාත්මක කරන ක්‍රමවේද කියන්න ඕන. අපි මේ පාර්ලිමේන්තුව අපි හැමතිස්සෙම අපිට චෝදනා එල්ල කරා පහුගිය කාලේ. ඒ චෝදනා එල්ල වෙනකටත් අපි ඇවිල්ලා විනිවිදභාවය පිළිබඳව අපි සියලුම දේවල් පාර්ලිමේන්තුවේ සභාගත කරා. මම හිතනවා මට පසුව කතා කරන කබීර් හෂීම් මන්ත්‍රීතුමාටත් වැදගත් වෙයි. මම ඊට සුළු වෙලාවකට ඉස්සෙල්ලත් හර්ෂද සිල්ලා මන්ත්‍රීතුමාටත් ඉරාන් වික්‍රමතුමාටත් දවල් කාලේ කිව්වා අපි තෙල් මිල සූත්‍රය පිළිබඳව. මේකේ වැරදි මතයක් නිර්මාණය කළ තියෙනවා මේ තෙල් මිල සූත්‍රය සැප්තැම්බර් මාසේ ක්‍රියාත්මක කිරීමේදී සිනොපෙක් සමාගමට IOC සමාගමට විශාල ලාභ ලබා ගන්න ආණ්ඩුව පාර හදලා දීලා තියෙනවා කියලා. මම ඔබතුමාලට මේක දැනගන්න ඕන නිසා රටේ ජනතාවත් දැනගන්න ඕන නිසා අපි පහුගිය මම ඊයේ දවසේ CPC එකේ සාමාන්‍යයෙන් මම මාසයකට සැරයක් මේ මිල සංශෝධනය වුණාට පස්සේ කණිත් තෙල් නීතිගත සංස්ථාවේ මිල වෙනස් වෙච්ච ආකාරය පිළිබඳව කොහොමද මිල සූත්‍රය කියන එක අපි ප්‍රසිද්ධ මාධ්‍යයට ලබා දුන්නා. ඊයේ පාර්ලිමේන්තුවට දුන්නා. මම තව එක පියවරක් ගිහිල්ලා අද ඔබතුමාලට පාර්ලිමේන්තුවේ මේක හැන්සාඩ්ගත කරන්නම් සභාගත කරන්නම් ලංකා කණිත තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රය ලංකා IOC සමාගමේ මිල සූත්‍රය සිනොපෙක් සමාගමේ මිල සූත්‍රය මේ තුනම හැන්සාඩ්ගත කරනවා සභාගත කරනවා ඕනම පුද්ගලෙක්ට මේ පිළිබඳව පරිශීලනය කරලා බලා ගන්න. මේක එක පාවිච්චි කරලා තියෙන එක මිල සූත්‍රයක්. අපි කාටවත් අයුතු ලාභ ලබා ගන්න ලබා දෙන්නේ නැහැ. අපේ මිල සූත්‍රය අපි ලබා දීලා තියෙන්නේ උපරිම 1/4 ලීටරයකට ලබා ගන්න පුළුවන් ලාභාංශ ප්‍රමාණයක්. නමුත් ඔබතුමාලට මේක පරිශීලනය කිරීමේදී පෙනෙයි පහුගිය මාසයේ මිල වැඩිවීමත් එක්ක සමහර ඉන්ධන වර්ගවල සමහර සමාගම් CPC එක නෙවෙයි ලංකා කණිත් තෙල් නීතිගත සංස්ථාව නැති වුණත් අනිත් සමාගම් දෙකට අලාභ ලැබෙන තත්ත්වෙනුත් තියෙනවා. ඒ නිසා මේක හරි පාවිච්චි කරලා ඔබතුමාලා නිවැරදි තොරතුරු රටට දෙයි කියන එක විශ්වාස කරනවා. අපි අපේ රජයේ තීන්දු කරේ අපි උපරිම සිල්ලර මිලක් අපි නියම කරනින් පමණයි. තරඟකාරීත්ව ඇතීම තුළ අලුතෙන් සැපයුම්කරුවන් එනකොට ඒ සැපයුම්කරුවන් තීරණය කරන්න උපරිම මිලට යටත්ව ඔවුන්ට තව මිල පහත දාන්න පුළුවන් දාන්න පුළුවන්. ඒක තමයි සිරොපෙක් එකද කරලා තියෙන්නේ. මම හිතනවා තව මේක පුළුල් වෙනකොට ෂෙල් වගේ ආයතන එනකොට RM පාක්ස් එනකොට තවත් මේ ජාලය පුළුල් වෙනකොට මේක මීට වැඩිය තරඟකාරීත්වයක් ඇති වෙයි කියන්නේ.
ඔඩ ප්ලීස් ගරු නියෝජ්‍ය කතරගතුමා මූලාශ්‍රයට ගුවත්.
අරු නියෝජ කතානායකතුන් මම ඒ මිල සූත්‍ර එකම මිල සූත්‍රයේ තුනටම ආදේශ කළ තියෙනවා. ඒ තුනත් හැන්සාඩ්ගත කරනවා සභාගත කරනවා ප්ලැට්ස් අගයන් ටික පහුගිය මාස දෙකේ ඒක හැන්සාඩ්ගත කරනවා සභාගත කරනවා. එතකොට මේ ඕන කෙනෙක්ට ඒ පිළිබඳව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. අවශ්‍ය නම් ඔබතුමන්ලට අපේ නිලධාරින් අමාත්‍යංශයේ කෝප් කමිටුව නැත්නම් ඕනම කමිටුවට ගෙනල්ලා විමර්ශනය කරන්න කියන එකත් මම මේ වෙලාව ඉල්ලනවා. ඒ වගේම කරු නියෝජ කතානායකතුමනි ඔබතුමත් මගේ අද උදේ ඇහුවා විදුලි බිල වැඩි කරන්න උත්සාහයක් තියෙනවද මාධ්‍යෙන් මෙහෙම එකක් දාලා තියෙනවා කියලා. කරු නියෝජ කතානායකතුමා අපි පැහැදිලිව මීට පෙර මාසෙත් කිව්වා අපේ විදුලි බිල සංශෝධනය වීම සඳහා අපි කාල රාමු නිශ්චිත වශයෙන් දීලා තියෙනවා. විදුලි බිල වැඩිවීම හෝ අඩුවීම කියන සංශෝධනය සිදු කරන්නේ රජයේ නව ප්‍රතිපත්තියේ වශයෙන් අවුරුද්දට දෙවතාවක්. එතරක ජූලි මාසයේ සහ ජනවාරි මාසයේ එස කිසිවෙක් බියක් තියාගත යුතු නැහැ. මේ විවිධ මාධ්‍ය විසින් ගොඩනගන ප්‍රවෘත්ති තුළ මම දැක්කා මේක මේ අරුණ පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලය. මීට දවස් දෙකකට ඉස්සෙල්ලා තිබුණා බොල්ණය රුපියල් බිලියන 19ක් කපන්න හදනවා කනිත් තෙල් නිතික සංස්ථාය කියලා. මම මේක පිළිබඳව වරප්‍රසාද ප්‍රශ්නයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි සිකුරාදා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනා මේ ප්‍රවෘත්ති නිවේදන දෙකටම විරුද්ධව මොකද මේ මාධ්‍යයක් විසින් නිතර නිතර උත්සාහ කරනෝ සමහර පත්‍ර සමහර මාධ්‍ය විසින් ජනතාව නොමගේවල ජනතාව විශේෂයෙන්ම ආණ්ඩුව තුළ වෛරයක් ඇති කරන්. සා ඉන්ධන මිල සංශෝධනයේ සෑම මාසකම වෙනවා වගේම විදුලි බිල සංශෝධනය වෙන්නේ අවුරුද්දට දෙවතාවයි. ඒක ජනවාරි සහ ජූලි මාසවල. හැබැයි විදුලි බල මණ්ඩලයට අයිතියක් තියෙනවා. විදුලි බල මණ්ඩලය නියාමනයේ යටත් වෙලා තියෙන මහජන උපකිතා කොමිසමේ සෑම මාසිකවම තොරතුරු වාර්තා කරන්න මහජන උපකිතා කොමිසමට. ඉතින් හැම මාසෙම ලිපිය යවනවා මෙන්න මේක තමයි තියෙන තත්ත්වය මේක තමයි මූල්‍ය තත්ත්වය මේක තමයි අපේ ජෙනරේෂන් ප්ලෑන් එක මේක තමයි අපිට කාලගුණයත් එක්ක තියෙන තත්ත්වය මේක සාමාන්‍යයෙන් විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරිවරයාගේ වගකීම. ඉතින් සාමාන්‍ය අධිකාරිවරයා හැම මාසෙම ලිපියක් ලියනවා ඒ තත්ත්වය කියලා. ඒ ලිපිය අරගෙන වෙනත් මතපල කරන හදනවා. ඒ වගේම මම දැක්කා උදෑසන අජිත් පෙරේරා මන්ත්‍රීතුමා දහලා තියෙනවා හිටපු ඇමතුමා මේ චීනෙන් ඉංජිනේරුවන් වගේ ගේන්න හදනවා විදුලි බල මණ්ඩලයට කියලා. විදුලි බල මණ්ඩලයේ නොරොච්චොලේ බලාගාරයේ මිට මාස ගානකට ඉස්සෙල්ලා හතරකට පහකට ඉස්සෙල්ලා අපෙන් ඉල්ලීමක් කරා නොරොච්චොලේ බලාගාරයේ ඉන්න පුද්ගලයා අපිට ඉංජිනේරුවන් මෙහෙන් හොයාගන්න බැරි නම් විකල්පෙ තියෙන්නේ මෙතන කියලා. නමුත් අපි අනුමත කළ දුන්නා දේශීය වශයෙන් ඉන්න ඉංජිනේරුවන් 19 දෙනෙක් අපේ සේවයේ නැත්තම් අපේ රාජ්‍ය සේවයේ අනිකුත් තැන්වල ඉන්න. CCB එකේ වෙන්න පුළුවන්, ස්ටේට් එන්ජිනියරින්ගින් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් බාහිරෙන් හරි తాවකාලික පදනමින් බඳව ගන්න කියලා. ඒ අනුමැතිය දීලා ක්‍රියාත්මක කළා තියෙනවා. මේ මාස 3කට පෙර යෝජනාවක් හැටියට දීපු දෙයක් වැරදි මතයක් නිර්මාණය කරන්න හදනවා ආණ්ඩුව මෙන්න මේ වෙලාවේ විදේශ විනිමය පාවිච්චි කරලා ගෙවීම් කටයුතු කරනවා කියලා. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට ඒ තුනත් නිවැරදි කර ගැනීම සඳහා මේක අවස්ථාවක් ලැබුණා. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අර්ථ සාධක අරමුදල පිළිබඳව වැරදි මතයක් නිර්මාණය කළා තියෙනවා. ඒ වැරදි මතය තමයි මෙන්න මේ අර්ථ සාධක අරමුදලට සීමා වීම දාලා තියෙනවා කියලා. දැන් පහුගිය අවුරුදු 2-3 ගත්තත් අර්ථ සාධක අරමුදලට ඒ ලැබිච්ච පොලි අනුපාතික 8%-9%. එතන ආණ්ඩුව මොකද කියන්නේ? ආණ්ඩුව කියන්නේ මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඇතුලේ ඒක සහතික කරනවා 9% කියන එකෙන් අපි අඩු කරන්නේ නැහැ කියලා. ඒ සහතිකය තමයි දීලා තියෙන්නේ. ඒ සහතිකය දීලා තියෙන්නේ. තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්නවා. ඒ තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්නවා. කිසිම සුදුසුකමක් නැති මිනිස්සු ඉන්නවා. තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අර හොඳයි ගිහිල්ලා මේ හන්දි ගානේ තෙල් බෙදන්න හොඳයි. තෙල් බෙහෙත් අලෙවි කරන්න. පත්‍ර බෝතල් විකුණන්න. අර මහා සද්දෙන් කතා කරලා තෙල් බෙහෙත් විකුණන්න නද ඇහෙනව නේද පොඩි සද්දයක්? අනේ තෙල් බෙහෙත් විකුණන්න සද්දෙන් පාවිච්චි කරොත් තමයි තෙල් බෙහෙත් විකුණන්න පුළුවන් වෙන්නේ. නයි නටවන්න හොඳයි. පාර්ලිමේන්තුවට එනවට වැඩිය. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වැරදි මතයක් හදලා තියෙනවා. මේ අර්ථ සාධක අරමුදලට තමයි අත තියලා තියෙන්නේ ආණ්ඩුව කියලා. නෑ, ආණ්ඩුව කළ තියෙන්නේ මොකද්ද? සහතිකයක් දීලා තියෙනවා අර්ථ සාධක අරමුදලට. පහුගිය අවුරුදු 2-3 ඒ හිමි වෙච්ච ප්‍රතිලාභේම තවත් අවුරුදු 4ක් යනකම් ක්‍රියාත්මක කරනවා කියලා. සමහරු කියනවා නෑ 9 නෙමෙයි මේක තිබුණා නම් 14-15ක් යන්න පුළුවන් කියලා. මේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරේ නැත්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලැබෙන 9 ලැබෙන්නේ 14-15ක් නෙවෙයි කීයට අඩු වෙයිද කියන එක පිළිබඳව අපිට එහෙනම් හිතන්න වෙනවා. එනිසා බැංකු කඩාගෙන වැටේ කියලා කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කිරීමේදී. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ගේනකට, දේශීය ආදායම් බදු පනත ගේනකට, මේ සියලු යෝජනා ගේනකට ජනතා විමුක්ති පෙරමුණේ සමාජ මාධ්‍ය බලකාය, වෘත්තීය සමිති ව්‍යාපාරය, දේශපාලන මණ්ඩලය මේ සියලු දෙනා ඇවිල්ලා කිව්වා හෙට උදේ වෙනකට තැම්පතු ටික ගන්න බැංකු ටික කඩාගෙන යන්න කියලා කිව්වා. අනිසිබියක් ඇති කරන්න උත්සාහ කරා. අපේ මොකද ප්‍රධාන වගකීම? අපේ රටේ තියෙන බැංකු පද්ධතියත් ආරක්ෂා කරගෙන, ඒ බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්නවා වගේම අවම හානියක් සිදු වෙන ආකාරයට මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අපේ රටේ ක්‍රියාත්මක කිරීම. අපි අනිවාර්යයෙන්ම මේ කටයුතු කිරීමේදී ආණ්ඩුවකට තියෙන්නේ ඉතාමත්ම ජනප්‍රිය තීන්දුව ගැනීම නෙවෙයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජනප්‍රිය තීන්දුව ගන්නවා නම් අපිත් ඇවිල්ලා විදුලි බිල වැඩි කරන එක, ඉන්ධන මිල සංශෝධනය කරන එක මාසෙන් මාසෙට කරන්න, එහෙනම් අපි මහන්සි වෙන්න ඕනේ නැහැ. අපිට තියෙන්නේ ජනප්‍රිය තීන්දුව ගන්න නම් එහෙනම් ආයෙ නැවත වතාවක් අපේ රටේ අර පැරණි තැනටම අපි ගිහිල්ලා ඉවරලා අපි මීටත් වැඩිය අමාරු තැනකට පත් වෙනවා. බොහෝ දෙනෙක් රටට සහතිකයක් දුන්නේ නැහැ. පහුගිය අවුරුද්දේ මේ කාලය වකවානුව වෙනකොට ඉන්ධන පෝලිම්වල හිටපු විශේෂයෙන්ම විදුලි බලය නැතුව පැය 7ක් 8ක් විදුලි බලය නැතුව හිටපු ගෑස් එක නැතුව මාස 2ක් 3ක් හිටපු දීවර කර්මාන්තය කරගන්න බැරුව හිටපු මේ සියලු දෙනාට බලාපොරොත්තුවක් තිබුණේ අපේ රටේ මේක නැවත වතාවක් ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා. මොකද කරගත්තේ ඒ වෙලාවේ මාතෘකාව පෝලිං වල මැරෙනවා මිනිස්සු, ජන ජීවිතය අඩාල වෙලා තියෙන්නේ, ආර්ථිකය කරගන්න බෑ. මේක තමයි ජනප්‍රිය මාතෘකාව බවට පත් වුනේ. හැබැයි ආණ්ඩුව ගත්ත අමාරු තීන්දුව తీරන නිසා අද අඛණ්ඩව විදුලිය ලබා දෙන්න පුළුවන්, ඉන්ධන ටික ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් සමහරු කියනවා ඩීසල් මිල මීට වැඩිය අඩුවෙන් තිබුණනම් හොඳයි, වැඩි කරන්නේ නැතුව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි පහුගිය නොවැම්බර් මාසේ ඉඳලම ඩීසල් මිල අඩු කරගෙන ආව සැප්තැම්බර් පළවෙනි දවෙනකම්. එක මොහොතකවත් වැඩි කරේ නැහැ නොවැම්බර් මාසේ ඉඳලා. නොවැම්බර් මාසේ ඉඳලා පහුගිය සැප්තැම්බර් මාසේ වෙනකන් රුපියල් 124කින් ඩීසල් ලීටරයක මිල අපි අඩු වුණා. මේ සැප්තැම්බර් තමයි රුපියල් 35ක් ආයේ නැවත වතාවක් වැඩිවීමක් වුණේ. අපිට තීන්දුව ගන්න තියෙන්නේ මොකද්ද? අපි අවශ්‍ය වෙලාවට ලෝක වෙළඳ පොලේ මිලත් එක්ක ඒ මිල සංශෝධනය කරනවද, නොකර ඉඳලා නැවත වතාවක් හිඟයක් ඇති කරනවද කියන එක. අපිට මුදල් තියෙන්න ඕන දෙයක් ගන්න. කවුරුත් ඇවිල්ලා අපිට නිකම් මොනවද දෙන්නේ නැහැ. සමහරු හිතනවා ලංකාවේ තෙල් උනනවා, තෙල් ගවේෂණය පිළිබඳ බලාපොරොත්තු තියෙනවා, දශක ගණනාවක් තිස්සේ තියෙනවා. හැබැයි තාම එහෙම අපි ලංකාවෙන් තෙල් ගන්නේ නැහැ. සමහර මාධ්‍ය ආයතනත් ගරු නියෝජක කතානායකතුමනි, සමහරලාට ජනතාවත් නොමග යවනවා, හැම දානවා ප්‍රවෘත්තියක්. අන්න අද ලෝකේ බොරතෙල් මිල මේ ගන්න බ්‍රෙන්ට් එක මෙහෙමයි කියලා. කබීර් හෂේ මැමතුමක් දන්නවා අපේ පිරිපහදුවේ අපේ රටේ අවශ්‍යතාවෙන් 20%යි උපරිම 30%යි අපිට ගන්න පුළුවන් වෙන්නේ. අනිත් සියලු දේ අපි ආනයනය කරනවා. අපි සිංගප්පූරු ෆ්ලැට්ස් අගේ භාවිතා කළ තමයි අපේ අගයන් තීන්දුව කරන්නේ. ඒ වගේම අපිට දවස ගානේ අපි අවශ්‍ය විදේශ විනිමය මිලදී ගන්න ඕන බැංකු පද්ධතිය ඇතුලේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙලාවේ රටට අවශ්‍ය තීන්දුව తీරන ජනප්‍රිය නොවුනත් නිවැරදි තීන්දුව తీරන ගැනීම වෙනුවෙන් ආණ්ඩුව තවදුරටත් පෙනී ඉන්නවා කියන පණිවිඩ දෙනවා. ඒ සඳහා අපි පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු දෙනා අතිගරු ජනාධිපතිතුමාට ඒ වෙනුවෙන් අවශ්‍ය ශක්තියත් ඉදිරියත් ලබා දෙනවා කියන එකත් අපි මේ ලෑ මතක් කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ වැඩපිළිවෙල කිරීමේදී බාධාවන් ඇති වෙන බව දන්නවා. ඒ බාධාවන් වලට මූණ දෙන්න සිද්ධ නොවන රජයකට. නමුත් අපි විශ්වාස කරනවා බාධාවන් තුලින් මේ නිවැරදි ක්‍රියාවලිය ඉදිරියට ගියොත් එහෙම ජනතාවටත් ඒ ප්‍රතිලාභ ලැබීමේ දිනේ වැඩි ඈතක් වෙන්නේ නැහැ. අපි දන්නවා අමාරුයි. ජීවත් වීම අමාරුයි. පොලිය අනුපාතිකය ඉහළ මට්ටමක තියෙන්නේ. හැබැයි තිබුණු තැනට වැඩිය ටිකක් හොඳ තත්ත්වෙටපත් වෙලා තියෙනවා. 100ට තිබුණු 30ට තිබුණු පොලිය අනුපාතිකය 115ට 16ට අඩු වෙලා තියෙනවා. ඒද අපි බලාපොරොත්තු වෙන්නේ ලැබෙන අවුරුද්ද වෙනකොට ඒක තවදුරටත් අඩු කරගෙන යන්න. මේ කටයුතු සිදු වෙන්න නම් මෙවැනි අනපනත් මෙවැනි ක්‍රියාවලියන් කඩිනමින් මේ පාර්ලිමේන්තුව කැඳවල කරන්න ඕන. පහුගිය සතියේ ඇත්තටම මම කලකට වුණා. දැන් මේවා තමයි ගේන්න ඕන පනත් ඉක්මනට ගේන්න ඕන. හැබැයි විපක්ෂයේ යෝජනා වුණේ ක්‍රිකට් පනත පළවෙනිට. ක්‍රිකට් පිළිබඳ විවාදයක්. ඊට පස්සේ ඇමතිවරයාට විරුද්ධ විශ්වාස භංගය. විශ්වාස භංගයට දවස් 3කුත් දෙන්න කියලා කිව්වා. කමන්නේ දින 4-5ක් කතා කරමු. දින 4-5ක් කතා කරමු ක්‍රිකට් ගහන විදිය. මෙතන මම දන්නේ මෙතන ක්‍රිකට් ගැන කතා කරලා අපි ක්‍රිකට් ගහන්න උගන්වන්න හදන්නේ කියලා. ඒ ක්‍රිකට් ගහන්නේ මෙහෙමයි කියන්න නම් අපි මේ පාර්ලිමේන්තුවේ දින 3-4ක් වැය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවේ මෙවැනි කටයුතු වෙනුවෙන් අපි ප්‍රමුඛත්වයක් දීලා කටයුතු කරමු කියන ආරාධනාවත් කරමින්, විශේෂයෙන්ම මම හිතනවා මේ සභා ගර්භයේ රැඳිලා ඉන්න හර්ෂද සිල්ලා මන්ත්‍රීතුමා, ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා, කබීර් හෂිම් මන්ත්‍රීතුමා කියන තුන්දෙනාවත් අඩුමතර විරුද්ධ නොවි අඩුමතර මේ ඡන්දය නොදී හරි මග හැරිලා ඉඳී කියලා තමන් පක්ෂයේ මොන මතය දරුවා. බොහොම ස්තුතියි.
බවින් ස්තුති කරව මාත්‍යමනේ. මීලන්ට ගරු කබීර් හෂිම් මැතුම ඔබතුමාට මිනිත්තු 14 කාලයක් තියෙනවා.
ස්තුති නියෝජ කතානායකතුමනි. මගේ මිත්‍ර කාන්චන විජේසේකර මන්ත්‍රිය ඇමතුමාට පසුව කතා කිරීම තමන් සතුටු වෙනවා. මම හිතනවා අද තාම මේ රට පාලනය කරන්නේ රාජපක්ෂ රෙජීමය, නැත්නම් රාජපක්ෂ පාලනයක්. මොකද ඒ පත්වෙච්ච ආණ්ඩුවමයි තාම තියෙන්නේ. රාජපක්ෂ පාලනය තුළ සාමාන්‍යයෙන් වැඩ කරන ජනතාවගේ වත්කම්වලටත් මුදල්වලටත් වංචා කරපු ආකාරය, ඒ මුදල් හොරකම් කරපු ආකාරය, නීති විරෝධී ලෙස කටයුතු කරපු ආකාරය අපි දැකලා තියෙනවා. එනිසා අද නිත්‍යානුකූලව ඒ මුදල් ටික වැඩ කරන ජනතාවගේ මුදල් නිත්‍යානුකූලව හොරකම් කරන එක පුදුමයක් නෙවෙයි. මොකද ඒක පැත්තකින් අපි ගත්තම 2002 සිට 2005න් පස්සේ 2015 සිට 2015 දක්වා මේ රටේ සිදුවෙච්ච පම්ප් ඇන්ඩ් ඩම්ප් කියනක අර්ථසාධක අරමුදල් වලින් ඒ ක්‍රමවේදය තුලින් කෝටි 190ක් නැත්නම් 1.19 බිලියන් බිලියන 19ක් සොරාකාපු ආකාරය ඒ දවස්වල මාධ්‍යයේ පළ වුණා. දැන් මේකේ ඒ වෙලාවේදී මහ බැංකුවේ අධිපතිවරයා හැටියට හිටියේ ඔබතුමාගේ පැත්තේ හිටපු රාජ්‍ය මුදල් ඇමති නිවාඩ් කබ්‍රාල් මහතා. එතකොට ඒ දවස්වල අර්ථසාධක අරමුදලෙන් කෝටි 190ක් හොරකම් කරලා තියෙනවා කියලා මාධ්‍යෙන් කියපු ඔප්පු කරපු ෆොරෙන්සික් ඔඩිට් එකකින් ඔප්පු කරලා තියෙනවා. දැන් ඔබතුමන්ලා ඒක නිත්‍යානුකූලව ආදායම් බදු පනතක් ගෙනල්ලා මේ සේවක අර්ථසාධක අරමුදලෙන් 30%ක බද්දක් ලෝකෙ කොහෙවත් කරපු නැති දෙයක් ඔබතුමන්ලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන අතර ඔබතුමන්ලා අපෙන් අහනවා අපිට මේකට ඡන්දෙ දෙන්න කියලා. ඉරාන් වික්‍රමරත්න මැතිතුමා කියපු ආකාරයටම රටවල් 14ක් ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චරින් කරලා තියෙනවා. 1998 සිට 14ක් තමන්ගේ වාණිජ බැංකු ප්‍රතිව්‍යුහගත කරා. රටවල් 9ක් පුද්ගලික ණය හිමිකරුවන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරා. ඒ වගේම රටවල් 2ක් පමණයි අර්ථසාධක අරමුදලට නැත්නම් පාරිතෝෂික අරමුදලට අත තියුවේ. කිසිම රටක් අර්ථසාධක අරමුදලට විතරක් ප්‍රතිව්‍යුහගත කිරීමක් ලක් කරේ නැහැ ලංකාව හැර. එතකොට ඔබතුමන්ලා කරලා තියෙන්නේ මේකත් ලෝක වාර්තාවක්. ශ්‍රී ලංකාවේ ආදායම් බදු එකතු කිරීම දැන් IMF එකෙන් තව සති දෙකකින් එනවා කිව්වා ප්‍රගති සමාලෝචනයක් කරන්න. ඔබතුමන්ලා ඔතනයි ඉර වෙලා ඉන්නේ. ඒතොර කොහෙන් හරි මුදල් හොයා ගන්න ඕනේ. ඒතොර දැන්ට මාස 7ක් ඔබතුමන්ලගේ ආදායම් බදු එකතු කිරීම ඒ ප්‍රවණතාවය පිළිබඳව රාජ්‍ය මුදල් ඇමතිවරයා දන්නවද දන්නේ නැහැ. දැන්නට ඔබගේ ඉලක්කයට වඩා පහත් මට්ටමක තියෙන්නේ. මොකද එකක් තමයි අකාර්යක්ෂමතාවය මුදල් අමාත්‍යංශය වෙන්න පුළුවන්, රාජ්‍ය බදු ආදායම් දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, දූෂණය වෙන්න පුළුවන්, මේ ඔක්කොම වෙන්න පුළුවන්. එතකොට අපි ගිණුම්කාරක සභාවේ දිගටම කිව්වා රැමිස් කියන මෘදුකාංග පද්ධතිය වහාම සකස් කරන්න, ඒක ක්‍රියාත්මක කරන්න කියලා. මොකද එතනින් තමයි මේ දූෂණය සහ අකාර්යක්ෂමතාවය නතර කරන්න පුළුවන් කියලා. හැබැයි අද වෙනකොට රැමිස් සොෆ්ට්වෙයාර් සිස්ටම් එක වැඩ කරන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ. ඊළඟට ඉට්මිස් කියන අනිත් තාක්ෂණික සොෆ්ට්වෙයාර් පද්ධතිය වැඩ කරන්නේ නැහැ. ඒතොර දැනට ඔබතුමන්ලා ඔතන බදු ආදායම හරියට එකතු කරන්නේ නැතුව අර්ථසාධක අරමුදලට අත තියන්න බලනවා. හැබැයි බලන්න ලියාපදිංචි කරපු ෆයිල් 105,000 රාජ්‍ය මුදල් ඇමතුමා දන්නවා ඇති ගිනුම් ලිපිගොනු 105,000 තියෙනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන්. ඒකෙන් 31,000 පමණයි ලාංකිකයන් දැනට බදු ගෙවන්නේ. ඒ වගේම ලියාපදිංචි කරපු සමාගම් 10,800කින් සමාගම් 328ක් පමණයි මේ රටේ සමාගම් බදු වලින් 80%ක් ගෙවන්නේ. ඉතුරු සමාගම් ටික ගෙවන්නේ නැහැ. ඔබතුමන්ලා මේ වගේ ඉහළ අයට බදු ගෙවන්නම් 31,000ක් පමණක් නම් බදු ගෙවන්නේ, ඉතුරු අයට ගෙන් අය කිරීම නොකරන්නේ ඇයි? ඇයි එහෙමනම් අර්ථසාධක අරමුදලට අත තියන්න ඕනේ නැත්තේ? මේක හරියට කරානම් මේවා වෙන්නේ නැහැ. දැන් වෙනකොට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විශේෂයෙන්ම තමන් ඉලක්ක කරපු අගෝස්තු මාසේ වෙනකොට මේ වර්ෂයේ රුපියල් බිලියන 1,677ක මුදලක් අය කරන්න තියෙන අතරින් දැනට අය කරලා තියෙන්නේ රුපියල් බිලියන 797. ඒ කියන්නේ 148%. තව මාස 4යි තියෙන්නේ වර්ෂය අවසන් වෙන්න. ඔබට ඉලක්කයට යන්න බෑ. එතකොට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් 147ක ඉලක්කයකට තමයි ගිහිල්ලා තියෙන්නේ. බිලියන 99යි එකතු කරලා තියෙන්නේ. එතකොට මෙතන ප්‍රශ්න තියෙනකොට ඒවට විසඳුම හොයන්නේ නැතුව ඔබතුමන්ලා EPF එක මේකට යටත් කරන එක පුදුමයක්. එතකොට මම මෙතෙන්ට කියන්න කැමතියි honorable minister, tax treatment of superannuation funds is totally different from that of financial institutions. You need to understand that. There is something going on in this whole thing. This is not a political angle that we are taking. This is a technical angle. These define the terms of the treatment of the interest paid to their fund suppliers. This is the main issue. පාරිතෝෂික සහ අර්ථසාධක අරමුදල් සහ ආදී අරමුදල් වල තියෙන බදු සහ මූල්‍ය ආයතනවලට නියම කරන බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස්. තොර මෙතනදී මේක අසාධාරණයක් දැනටමත් සිදුවෙනවා. මේ අරමුදල්වලට මේක උඩ ඔබතුමන්ලා තවත් 30%කට මේක වැඩි කරනවා කියන්නේ අපට පිළිගන්න බැරි එකක්. අපි දන්නවා දේශීය ණය ප්‍රතිව්‍යවගත කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි මේක පුංචි මිනිහගෙන් බෙල්ල මිරිකලා ගන්න එක නෙවෙයි විසඳුම. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. The superannuation funds are not allowed to deduct the interest paid when ascertaining to the taxable income while financial institutions are allowed to deduct the interest income paid to their depositors and bondholders. You can see the difference there. The government is attempting to treat the superannuation funds and financial institutions comparably. That is not fair because the tax treatment of a superannuation fund differs from that of a financial institution with respect to the interest that is paid. So a financial institution, natha moolya ayatanayaka, tamange ayojikayanta labena poliya බදු වලට අයිති වෙන්නේ නැහැ. හැබැයි අර්ථසාතක අරමුදලේ පුංචි කම්කරුවාගෙත් ඒ ලැබෙන පොලිය ආදායම බදු වලට අයත් වෙනවා. එතකොට මේක සාධාරණ නැහැ. මේක ඒ පැත්තෙන් බලනකොට මේ පනත අසාමාන්‍ය විදිහට පොඩි මිනිහට ලොකු බරක් ඇති වෙනවා කියලා මේක පෙන්වන්න පුළුවන්. මේක 130ක් අය කිරීම කිසිසේත් සාධාරණ කරන්න බෑ. ඉතින් මෙතනදී තමයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. What is the actual comparison? If you look at the actual comparison and situation, already EPF and pension funds are paying 14%. දැනට අර්ථසාධක අරමුදල 114ක බදු ගෙවීමක් කරනවා. හැබැයි ඒ 114 ගත්තම ඒ පොලිය ආදායම බදු වලින් නිදහස් නැති නිසා ඇත්ත වශයෙන්ම ඒ 114 ඊට වඩා විශාල ප්‍රමාණයක් බව පත් වෙනවා. මොකද මේ ගණනය කරපු වෙරිටි රිසර්ච් එකෙන් සහතික කරලා තිබුණා ඩොක්ටර් W.A. විජේවර්ධන මහතා හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයෙක් මේක ගැන හදලා පෙන්නලා දීලා තිබුණා ඉලක්කම් වලින්. එතුමා පෙන්නන හැටියට මේ වෙනස්කම ගත්තම මේ 114 දැන්ට අර්ථසාතක අරමුදලට අය කරන 114 20-20 වෙනකොට ඒක හරියට 20-20 අය කරපු වද්ද 170ක් බවටත් 2021 188 8ක් බවටත් 2022 ඒක 490කට ඒ බද්ද හිමි වෙන බව එතුමා පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දැන් මේක 130කට වැඩි කෙරුවා නම් මේක සාමාන්‍යයෙන් මේ බදු අය කිරීම හරියට අර්ථසාතක අරමුදලට 100-150ක බද්දක් අය කරනවා හා සමාන වෙනවා. ඒතකොට එක්කෝ ඔබතුමන්ලා ඒ ලැබෙන පොලිය එහෙනම් එතනින් බදු රහිත කරන්න ඕනේ. එහෙම නැත්නම් මේම අය කිරීමේ කිසිම සාධාරණත්වයක් නැහැ. මේ ගණනය කිරීම හංගලා මේ ඔබ කරන මේ මාරාන්තික බදු සංශෝධනය පනතට අපට එකඟ වෙන්න බෑ. අපි මේකට සාමුලින්ම විරුද්ධ වෙනවා විපක්ෂයක් හැටියට. ගරු ඇමතිතුමනි ඒක තේරුම් ගන්න. මොකද මෙතන වරදක් සිදු වෙනවා. මොකද අපි කියන්නේ නෑ මේ ප්‍රතිව්‍යවගත කිරීම කරන්න කියලා. ඔබතුමන්ලා මේක කරන ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. The tax base of commercial banks is net income after deducting interest paid, while that of superannuation funds is gross income where interest paid to members is treated as profit distribution. Right? And is non-deductible. Obviously, then all the workers, සේවකෙක් තමන්ගේ අර්ථසාධක අරමුදලට දෙන මුදල කම්කරුවෙක් දෙන මුදලත් අය ඒ බදුවලට අයත් වෙනවා. ඒක සාධාරණද? ඔබ කියනවාද ඒක සාධාරණයි කියලා? ඔබ ඔබතුමාගේ අමාත්‍යංශ නිලධාරීන්ගෙන් අහලා බලන්න. මේ යථාර්ථවාදීව හිතන්න කියන්න. ඇත්ත තත්ත්වය මොකද්ද කියලා අහන්න. දැන් මේක අපි කියන්නේ this is not an equitable pain sharing. මේක අසාධාරණාත්මක ක්‍රමවේදයක්. වේදනාව බෙදා ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අසාමාන්‍ය විදියට එක කොටසකට මේ වේදනාව බෙදා ගන්න කියලා වැඩ කරන ජනතාවට වේදනාව බෙදා ගන්න කියලා මේකේ සුපිරි පන්තිය නිදහස් කරනවා. ව්‍යාපාරික පන්තිය නිදහස් කරනවා. Because the pain should be shared by all bondholders since all bondholders have benefited. 20-22 ගන්නකොට ගරු ඇමතිතුමනි ඔබතුමා හොඳට හිතන්න. මේ රටේ සුපිරි පොහොසත් ඒ වගේම බලවත් ව්‍යාපාරිකයන් වාණිජ බැංකුවල හරහා රුපියල් ට්‍රිලියන 1.7ක් ආයෝජනය කරා භාණ්ඩාගාරික බිල්පත් සහ බැඳුම් කරවලට රුපියල් ට්‍රිලියන 1.7ක ඒ වෙලාවේදී රජය විසින් 130ක පොලියක් ඒගොල්ලන්ට ගෙව්වා. නිකන් හිතලා බලන්න ඒගොල්ලෝ උපයගත්ත ආදායම කෝටි ප්‍රකෝටි ගානක ආදායමක් උපයලා ඇති. හැබැයි ඒ අයව ඔබතුමන්ට ප්‍රතිව්‍යවගත කිරීමට ලක් කරේ නැහැ. ඒගොල්ලන්ට අසාමාන්‍ය ලාභ ලැබුණා. ඒක නෙවෙයි ඔබතුමන්ලා ඒක බලන්නේ. එතකොට ඔබතුමන්ලා කියනවා බැංකු ප්‍රතිව්‍යවගත කිරීමට ලක් කෙරුවා නම් ප්‍රශ්නයක් වෙයි කියලා මම ඔබතුමාට කිව්වා කලින්. බැංකුවල තමන්ගේ සංචිතයෙන් ඇසට් පෝට්ෆෝලියෝ එකෙන් 16%ක් පමණයි බාණ්ඩාකාරික බැඳුම් කරවලට හිමි වෙන්නේ. ලේසියෙන් ඒක ප්‍රතිව්‍යවගත කරන්න තිබුණා බැංකුවට හානියක් වෙන්නේ නැතුව. ඇයි ඔබතුමන්ලා බැංකු ඇතුළත් කරේ නැත්තේ ප්‍රතිව්‍යවගත කිරීමට? මොකද උතන ඉන්න ලොක්කන්ට ඔබතුමන්ලා විශේෂයක් කරන නිසා. ඔවුන්ගේ සුපිරි ලාභ ලබා ගැනීමට මං හිතන්නේ රජයත් ඒකට සම්බන්ධ වෙලා තියෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. There is something missing. ඔබතුමන්ලා ඒක කරේ නැත්තේ. එතකොට ඒ බැංකුවල අද බැංකු ගැන ඔබතුමා කතා කරනවා. ඔබතුමාගෙන් අහනවා මහ බැංකුව පොලි අනුපාතය අඩු කරන්නට නිර්දේශ කරලා නියෝග කරද්දි අද බැංකු විසින් වාණිජ බැංකුවලින් පොලි අනුපාතය අඩු කරලා තියෙනවද සමාන විදියට? පුංචි ව්‍යාපාරිකයන්ට කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පොලි අනුපාතය අඩු කරන්න කියලා මහ බැංකුව නියෝගය කරත් බැංකු තාම සුපිරි ලාභ උපයනවා. මම කියන්නේ බැංකු ආරක්ෂා කර යුතුයි. හැබැයි මේ බැංකුවල ඉන්න ප්‍රධානීන්ට අයුතු විදියට මේ රටේ මිනිසුන්ගෙන් ආදායම් උපයන්න ඉඩ දීම වැරදි. බැංකුත් හරියට නියාමනය කරන්න ඕනේ. ඒක වෙනුවෙන් අර්ථසාධක අරමුදලට ගිහිල්ලා පහර ගහන එක සාධාරණ නෑ. ගරු ඇමතුමනි, දයිස නද ඉෂු, ඔබ කියනවා රජය මේ ගැන යම් ක්‍රමවේදයක් හදලා තියෙනවායි කියලා. රජය කිව්වා අර්ථසාධක අරමුදලට මේ බැඳුම් කරවලට බදු අය කරනවා නම් 30% වැඩි කරනවා නම් ඔබ එලිජිබල් බොන්ඩ්ස් ගැන කතා කරලා තිබ්බා. I suppose you know that minister. ඒ එලිජිබල් බොන්ඩ්ස් කියන්නේ ප්‍රතිව්‍යවගත කිරීමට යටත් වෙන බාණ්ඩාගාරික බැඳුම් කර. හැබැයි ඔබගේ පනත අනුව ඔබ ගෙනල්ලා තියෙන පනතේ තව හොර වැඩක් වෙනවා. මෙතන ඔබතුමන්ලා මේ පනතේ කියනවා in section 3 what you say is such part of the gains and profits received or derived by the employer's trust fund an approved provident or pension fund or an approved termination fund from treasury bonds for the second 6 months period of the year of assessment commencing on April 1st, 2023 and for each year of assessment commencing on or after April 1st, 2024 shall be taxed at the rate of 30%. When you say from treasury bonds, you don't mention eligible bonds. Therefore, there has to be an amendment. Otherwise, every bond that is purchased by the EPF or any pension fund or any superannuation fund will be charged at 30% from here for the future. ඒ කියන්නේ සදාකාලීනව 30%ක ඒ බැඳුම් කරවලට අය කිරීමක් සිදු වෙනවා මේ පනත අනුව. ඒ නිසා මේකේ සංශෝධනයක් විය යුතුයි. එහෙම නැත්නම් ආණ්ඩුව හිතාමතාම ඔක දාලා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේක අනුව විපක්ෂය වගකීමක් සහිතව වැඩ කරනවා. අපි අමාරු තැන්වල නිවැරදි දේවල් වලට අත ඉස්සුවා. හැබැයි අපි මේ දේශනාය ප්‍රතිව්‍යවගත කිරීම පිළිබඳව දිගටම කිව්වා මේ වේදනාව සමානව බෙදිලා යන්න ඕනේ. මේකට තියන අයට මහ බැංකුවලට වාණිජ ආයතනවලට ඒ වගේම මූලි ආයතනවලට ඒ වගේම ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට කෝටි ගානක ගිය අවුරුද්දක් ඇතුළ 30%ක පොලියක් ලබාගෙන බැඳුම් කරවලින් හම්බ කරපු ඒ අයගේ ඒ බැඳුම් කරවලට ඒ ප්‍රතිව්‍යවගත කිරීම ලක් කරන්න කියලා අපි කිව්වා. ඔයාට බදු අය කිරීම ඔබතුමන්ලා සීමා කරලා අර්ථසාධක අරමුදලට 30% අය කිරීම ඇත්තටම 400% හා සමානයි අපි අර පෙන්නපු ක්‍රමවේදය අනුව. ඒ නිසා අපි මේකට තරයෙන්ම විරුද්ධයි.
හරි, බොහොම ස්තුතියි ගරු මන්තවනි. ගරු රාජ්‍ය මන්තුමා, සේනසේමසික මන්තුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කාරණා දෙකක් පැහැදිලි කරගත යුතුයි. එකක් තමයි මේ බැංකු පද්ධතිය ටැක්සේෂන් එකයි මේ EPF එකේ ටැක්සේෂන් එක පිළිබඳව වැරදි අර්ථකථනයක් ලබා දීලා තියෙනවා. බැංකු සහ EPF දෙකම මේ බදු අය කිරීම සිදු වෙන්නේ එකම ආකාරයට. ඒ කියන්නේ ඔපරේටින් ප්‍රොෆිට් එක අයින් කරලා ටැක්සේෂන් එකට යටත් වෙන්නේ. ඉතින් ඒක නිවැරදි කර යුතුයි. මොකද එහෙම නැත්නම් කියනවා එකක් net income එකට මේ මේ බදු අය කරනවා, අනික එකේ gross income එකට බදු අය කරනවා. ඒ අනුව EPF එකට අගතියක් වෙනවා කියලා. ඒ හින්දා බදු අය කිරීමේදී පදනම දෙකම එකයි. ඒ වගේම 14%කට තමයි EPF එක යටත් වෙන්නේ. ඊළඟට මෙතුමා කියපු කාරණේ තමයි මේ ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ දේශීය ණය ප්‍රශස්ත කරන වැඩසටහනට ඇතුළත් වෙනවද එහෙම ඇතුළත් නොවෙනවද කියන තීන්දුව ඒ අදාළ විශ්‍රාමික අරමුදල් සහ EPF එක ඇතුළු සුපර්නුවිෂන් ෆන්ඩ්ස් ලබා ගත යුතුයි. එහෙම තීන්දුවක් අරගෙන EPF එක එහෙම තීන්දුවක් අරගෙන
DDO එකට ඇතුළත් වුණොත් කිසිම අවස්ථාවක ඔවුන් 100ක 30ක බද්දට යටත් වෙන්නේ නැහැ. සදාකාලිකව ඔවුන් යටත් වෙන්නේ 114ක බද්දට පමණයි. ඒ කාරණා දෙක පැහැදිලි කර යුතුයි.